ඔව් අරණ මනතුන්ද මහත්තයා
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස දැන් ගෞරවනීය ස්වාමින්වහන්සේ සාකච්ඡා කර දුකේ ලක්ෂණ හතර ඒ කියන්නේ සංකත විපරිණාම පීඩන සංතාප කියන ලක්ෂණ ඒක දැන් ස්වාමින්වහන්සේ අපිට කියලා දුන්නා මේ දුක්ඛ දුකේ විතරක් නෙවෙයි සුඛ මේ දේ බලපාව අපි දකින්න පුළුවන් කියලා උදාහරණයක් ගත්තොත් ඒ වගේම ඒකේ තව එකක් නිකන් තේරුම් යනවා වගේ හිතෙනවා මේ සංකත සහ විපරිණාම කියන එකේ දෙකේ ලොකු අන්තර් සම්බන්ධයක් තියෙනවා වගේ තේරෙනවා ඒ කියන්නේ මේ නිසා මේ හටගනි කියන දේ පටිච්ච සමුප්පන්න தත්වය නිසා යම් යම් දේවල් ඇති වෙන මනන් ඒක ඒ විදිහට පවතින්නේ නැති විපරිණාම නිසා එතකොට දැන් අපිට බොහොම සතුටු දනවන සුඛය දනවන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒක පවතිනකොට දැන් ওই විපරිණාමයේ නිසා ওই අන්තර් සම්බන්ධතාවයේ නිසා ඒක හැම වෙලෙම දුක්ඛ බවට පත් වෙනවා ඒ කියන්නේ පෙළෙන බවට පත් වෙනවා සංතාප බවට පත් වෙනවා එතකොට ඔතන නිකන් හිතන දෙයක් තමයි තේරෙන දෙයක් තමයි දැන් මේ ළඟදී අපේ ගරු ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවකදී බොහොම අපූර්වට පැහැදිලි කරා දැන් සුඛයක් තියෙන දෙයක නම් ඒ දෙයට වඩා වැඩි සුඛයක් තියෙන වැඩි හොඳක් තියෙන දේවල් තියෙනවා නම් හොඳයි වෙන වෙන දේවල් කාක් තියෙනවා නම් ලොකු ගයක් තියෙනවා නම් හොඳයි ඒ විදියට ඒ වගේම තියෙන දේ තව වැඩිපුර බලාපොරොත්තු වෙන ගතිය. එතකොට එතන පේනවා අපිට දැන් ওই ලක්ෂණ හතරකම සම්බන්ධයක් තියෙනවා තණ්හාව කියන එක. එතකොට දැන් අර දේ කාරණා දෙක ඒ කියන්නේ වැඩි දේවල් හොයන ගතියකුත් අඩු වෙනවා නම් අපි තුල වැඩි වැඩියෙන් දේවල් හොයන එකත් එකම දේ අඩු වෙනවා නම් එතකොට දුකේ දුක් බව අඩු වෙන්න පටන් ගන්නවා නේද ස්වාමීන් වහන්සේ. ඒ වගේම එහෙම වුණා කියලා ඒ කියන්නේ දැන් ඔය දුක කියන දේ අපි පාවිච්චා කරන දේ එහෙම වුණා කියලා එක එක පුද්ගලයාට එතකොට ওই දුක වරහන් ඇතුලේ කියන දේ දැනෙන ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා නේද ස්වාමීන් වහන්සේ.
ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් අපි ඔතනදී තේරුම් ගන්න ඕන මෙන්න මේ කාරණේ. දැන් දුක්ඛ ලක්ෂණ වෙනයි අපිට මනසින් ඒවා නිසා ඇති වෙන දෝමනස්සය වෙනයි. දැන් අපිට ගොඩක් වෙලාවට අපි දුක් විඳිනවා කියන්නේ අපි මනසින් විඳින කොටස. දැන් රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අරහත්ත්වයට පත් වෙනකොට ඒ මනසින් දුක් විඳින ගතිය සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. අපි මනසින් දුක් විඳින්නේ ඔබතුම ඔය කිව්වා වගේ තණ්හාව නිසා. දේවල් මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙනවා. දැන් අපිට නැවත නැවත ගොඩනගා ගන්නට සිද්ධ වෙන්නේ ඒවා නඩත්තු කරන්න. එතකොට ඒවා වෙනස් වෙනකොට අපිට පීඩාවක් ඇති වෙනවා. එතකොට ඒක අහෝසි වීම අපිට පීඩාවක් වෙන්නේ ඒක දිගු කලක් තියෙන්න ඕන කියලා හිතන නිසා. එතකොට දැන් අපි හිතමු දැන් බුදුරජාණන් වහන්සේට අතිසාර රෝගය හැදුනා. මුගලන් හාමුදුරුවන්ට හොරු තලලා ඇටකටු පොඩි කළා. දැන් උන්වහන්සේලාට කායික දුක්ඛ වේදනාව දැනෙනවා. හැබැයි මනසට දුම්නසක් ඇති වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේලා බලාපොරොත්තු වෙන්නේ නැහැ මම දීර්ඝ කාලයක් හොඳට සුවසේ ඉන්න ඕන කියන අපේක්ෂාවක් නැහැ. මොකද තණ්හාව නැති කරලා නිසා. එතකොට උන්වහන්සේලාට දුක්ඛ වේදනාව දැනෙනවා. හැබැයි මනසට දුකක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දකිනවා දේවදත්ත හාමුදුරුවෝ දැන් මේ හොඳට සකස් කරන ශාසනය දේවදත්ත හාමුදුරුවෝ ඇවිල්ලා විනාශ කරනවා අවුල් කරනවා සංඝ බේදය ඇති කරනවා. හැබැයි උන්වහන්සේට ඒ සම්බන්ධව මානසික දුකක් නැහැ. මොකද උන්වහන්සේට මගේ ශාසනය මෙහෙම අර්බුද නැතුව හොඳට තියෙන්න ඕන කියලා එහෙම එකක් උන්වහන්සේට නැහැ. ඉතින් එහෙමනම් බුදුහාමුදුරන් තිබුණා දේවදත්ත හාමුදුරුවෝ මහාන කරන්නේ නැතුව ඉන්න මේ මිනිස්සයා මේ විනාශය කරනවා කියලා නොදැක එක කළා නෙමෙයි. ඔහුට පිහිට වීමේ අනුකම්පාවෙන් කරුණාවෙන් ඒ ටික කළා. එතකොට ඒ තනත්තා විසින් කරන දේවල් වලට බුදුරජාණන් වහන්සේ සිත්තවුල් ඇති කරගන්නේ නැහැ. එතකොට එහෙම ප්‍රශ්නයක් රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේට නැත්තේ කුමක් නිසාද? උන්වහන්සේ අර ත්‍ෘෂ්ණාවෙන් දේවල් උපාදාන කරගන්න ගතිය සම්පූර්ණයෙන් අහෝසි කරලා නිසා උන්වහන්සේට මානසික දුකක් නැහැ. හැබැයි රහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේටත් මේ දුක්ඛ ලක්ෂණ කායික වශයෙන් මානසික වශයෙන් ඒ ලක්ෂණ ටික ප්‍රකට වෙනවා. බුදුහාමුදුරුවන්ගේ සිතත් ඇති වෙලා නැති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සිතත් හේතුප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ. උන්වහන්සේගේ සිත උන්වහන්සේ ධානයට සමවදින්න ඕන නම් බුදුහාමුදුරුවෝ ඉබේ ධානයට සමවදින්න උන්වහන්සේට ධානසිත උපදවන්න වෙනවා උත්සාහයෙන්. එතකොට උන්වහන්සේට ඵල සමාපත්තියට සමවදින්න ඕන නම් උන්වහන්සේට ඵලසිත උපදවන්න වෙනවා. එතකොට මේ ඵලසිත ඉපදුවයි කියලා ඒව ක්ෂණයක් ක්ෂණයක් පාසා බින්දි බිවි යනවා. ඒක පවත්වා ගන්න ඕන නම් නැවත නැවත ඒක උපදවන්නට වෙනවා. එතකොට දැන් උන්වහන්සේට මානසිකව දුොම්නසක් නැහැ. හැබැයි මේ සංස්කාර ධර්මයන්ගේ හටගන්නා බව, බිඳී යන බව, ඒ වගේ මේ හට ගැනීම බිඳීම නිසා ඇතිවන පීඩාව ඒවා හැමම තියෙනවා. දැන් මුගලන් හාමුදුරන්ට හොරු තැළුවෙන් පස්සේ කයේ පීඩාව උන්වහන්සේට දැනෙනවා. මොකද උන්වහන්සේ විසඤ්ඤ වෙලා නැහැනේ. මොළය වැඩ කරනවා, ස්නායු වැඩ කරනවා, සිත ක්‍රියාත්මක වෙනවා. ඒතර කාය විඥාන දුක්ඛ සහගත කාය විඥාන දැනෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේ අකුසල විපාක දුන්නා කියලා කියන්නේ. හැබැයි ඒකෙන් සිත දොම්නස් කරගන්නේ නැහැ. එතකොට දැන් ප්‍රත්‍යඥයාට තියෙන ගැටලුව තමයි මේ දුක්ඛ ලක්ෂණක් තියනවා. ඒ දුක්ඛ ලක්ෂණ තේරුම් ගන්නේ නැති නිසා ඒවා මං කැමති විදිහට වෙන්න ඕන කියලා හිතන නිසා සහ එහෙම පවත්ව ගන්න දඟලන නිසා ඔහු මානසික අර්බුදයකටත් පත් වෙනවා. දැන් අපි අර මුලින් කිව්වා වගේ ප්‍රත්‍යඥ සත්වයා හැම විටම අර කර්කශ කොටස තමයි දුක කියලා හිතාගෙන ඔහු ඒක අයින් කරලා සුවදායක කොටස තියාගන්න හදනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දැන් අෂ්ටලෝක ධර්මයේ හැටියට දේශනා කරනකොට මේවා යුගල වශයෙන් දේශනා කරනවා. ලාභ අලා යස අයස ප්‍රසංසා නින්ද සැප දුක. එතකොට මේවා එකට ක්‍රියාත්මක වෙන. හරියට ආලෝකය සහ අඳුර වගේ. අඳුර කියලා එකක් නැතිනම් ආලෝකය කියලා එකක් අපට අර්ථවත් වෙන්නේ නරක කියලා දෙයක් නොතිබුණා නම් හොඳ කියලා දෙයක් ප්‍රකට වෙන්නේ නැහැ. ඒතර මේ ලෝකේ සියලුම සංස්කාර ධර්මයන් සාපේක්ෂව පවතින්නේ. ඒ ද්වයනිශ්චිත ගතියක් වෙන හැම විටම කෙලවරවල් දෙකක් තියෙනවා. දැන් ප්‍රත්‍යඥයට ඕන වෙනවා මේකෙන් එක කෙලවරක් තියාගෙන අනිත් කෙලවර බැහැර කරන්න. එතකොට මොකද වෙන්නේ? දැන් උදාහරණයක් හැටියට අපි ලී දණ්ඩක් අරගෙන ඒ ලී දණ්ඩ එක කෙලවරක් අල්ලගෙන අනිත් කෙලවර නම් මට එපා කියලා වීසි කරනවා. දැන් එක පැත්තක් අල්ලගෙන. එතකොට මොකද වෙන්නේ? කැරකිලා අපව තමන්ගේ හිස මතම පතිත වෙනවා. අපි ලණුවක් අරගෙන ඒ ලණුවේ කෙලවරක ගලක් ගැට ගහලා අනිත් කොණෙන් අල්ලගෙන අර අනිත් ගල ගැට ගහපු කෙලවර වේගෙන් වීසි කළොත් ඒක ඇවිදින් ආපහු තමන් මතම පතිත වෙනවා. එයි මේ අපි එක කෙලවරක් අල්ලගෙන අනිත් පැත්ත වීසි කරාට හරියන්නේ නැහැ. කාසියක එක පැත්තක් විතරක් මට ඕන අනිත් පැත්ත නම් එපා කිව්වට හරියන්නේ නැහැ. මේ පැත්ත ඕන නම් අනිත් පැත්තත් තියාගන්න වෙනවා. අන්න ඒ වගේ ප්‍රත්‍යඥයා මට සැප කොටස ඕන කියලා හිතනකොට ඒ සැප කොටසත් එක්කලාම අර පීඩාකාරී කොටසත් එනවා. කාසිය මේ පැත්ත ඕන කියනකොට අනිත් පැත්තත් එනවා. ලීදන්නේ මේ පැත්ත ඕන කියනකොට අනිත් පැත්තත් එනවා. ඒක වළක්වන්න බෑ. දැන් මෙන්න මේ අර්බුදය තමයි ප්‍රත්‍යඥයා දුක් විඳිනවා කියලා කියන්නේ. රහතන් වහන්සේට ඔය ප්‍රශ්නේ නෑ. රහතන් වහන්සේ මේක තේරුම් ගන්න තියනවා. දැන් මේක පවත්වන තාක්කල් කාසිය මේ පැත්ත විතරක් නෙමෙයි අනිත් පැත්තත් ඒකත් එක්ක තියෙනවා. එතින් මේ පංචස්කන්ධේ පවතින තාකල් මේක නඩත්තු කරන්න වෙනවා. එතකන් ආහාර ගන්න වෙනවා. එතකන් වැසිකිලි කැසිකිලි යන්න වෙනවා. එතකන් නාවල පිරිසුදු කරන්න වෙනවා. උන්වහන්සේ හිතන රක් කරගන්නේ නැහැ. ඇයිද? මේ ස්වභාවය උන්වහන්සේ අවබෝධ කරගෙන තියෙනවා. මේක තමයි මේකේ හැටි කියන. ප්‍රත්‍යඥයාට තියෙන ප්‍රශ්නේ මේක තමයි මේකේ හැටි කියලා හරියට ප්‍රත්‍යක්ෂ කරගෙන ඒත්තුගෙන ඒක පිළිගන්න තැනට තාම හිත හදාගෙන නැති නිසා යා හැම තිස්සෙම තමන් කැමති විදිහට දේවල් පවත්වන්න උත්සාහ කරනවා. එතන තමයි ප්‍රත්‍යඥයා විඳින මානසික දුක්ඛය, මානසික දෝමනස්සය. එතකොට රහත් වෙනකොට, බුදු වෙනකොට ඒ ප්‍රශ්නේ ඉවරයි. හැබැයි රහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේටත් අර නාම රූප ධර්මයන්ගේ තියෙන මේ කියපු දුක්ඛ ලක්ෂණ පිරිනිවන් පානකන් උන්වහන්සේලාට නැති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි නිවන දෙආකාරයකින් දක්වන්නේ සෝපදිශේෂ පරිනිර්වාණය සහ අනුපදිශේෂ පරිනිර්වාණය කියලා. සෝපදිශේෂ කියලා කියන්නේ පංචස්කන්ධේ නැමැති උපදිය තිබියදී කෙලස් පරිනිර්වාණයට පත් වෙනවා. දැන් ක්ලේශයන්ගෙන් ඇතිවෙන දුකක් පීඩාවක් උන්වහන්සේලාට එතරම් එහාට නැහැ. හැබැයි මේ පංචස්කන්ධය නිසා ඇතිවෙන සියලු පීඩාවන් පිරිනිවන් පානකම් තියෙනවා. ඒ දුක, ඒ පීඩාව උන්වහන්සේලාට දැනෙන. පිරිනිවන් පෑමේදී තමයි පංචස්කන්ධය සම්පූර්ණයෙන් නිරුද්ධ කරනකොට උන්වහන්සේලාගේ සියලු දුක්ඛයන් එතනින් නිමා වෙන්නේ. එතකොට දුක මානසික වශයෙන් නිමා කළා. කෙලස් ප්‍රහාණය කිරීමේදී පංචස්කන්ධ වශයෙන් නිමා කරනවා පරිනිර්වාණය. ඒ නිසා පරිනිර්වාණය හඳුන්වනවා අනුපදිශේෂ පරිනිර්වාණය. න උපදිශේෂ. එතකොට පංචස්කන්ධ උපදී පංචස්කන්ධ දුක්ඛයත් ඉතුරු වෙලා නැහැ. ඒකත් ඉවරයි. ක්ලේශ දුක්ඛ නිමා කිරීම සහ පංචස්කන්ධ දුක්ඛ නිමා කිරීම වශයෙන් නිර්වාණය දෙආකාරයකින් දක්වලා තියෙන්නේ ඔන්න ඔය හේතුව නිසායි. ඉතින් පුතඥයා ඔය දෙකෙන්ම පීඩා විඳිනවා. ක්ලේශ දුක්ඛේනොත් පීඩා විඳිනවා, සංස්කාර දුක්ඛේනොත් පීඩා විඳිනවා. ඉතින් අපිට ඔබතුමා කිව්වා වගේ ඒ ක්ලේශ දුක්ඛය අඩු කරගන්න තරමට අපිට ලොකු සැහැල්ලුවක් දැනෙනවා, සැනසීමක් දැනෙනවා. අපි අර මුලින්ම කිව්වා වගේ මනසේ හටගන්න කෝපය, මනසේ හටගන්න රාගය ඒවා යටපත් කරගන්නකොට අපිට తాවකාලිකව ලොකු මානසික සුවයක් දැනෙනවා. ඒ මානසික සුවය කය සුවපත් වෙන්නත් එක හේතුවක් වෙනවා. නමුත් ආයේ ඒ තත්ත්වයන් වෙනස් වෙනවා. ඒ වෙනස් වීම අපට වළක්වන්න බෑ. හැබැයි අපට අර කාරණය අවබෝධ කරගන්න ප්‍රමාණයට ඒ නිවීම සුවය අත්දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ ඔබතුමා මතු කරපු කාරණේ ගොඩක් වැදගත්.
එහෙමයි ස්වාමීන් වහන්ස. දැන් අපි බුදුරජාණන් වහන්සේ සහ ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා කියනකොට ඉහළ තත්ත්වයේ බොහොම අන්තයක් නේ අපි කතා කරන්නේ. නමුත් දැන් පෘථග්ජනය තුල පවා කල්යාණ පෘථග්ජන භාවයට පත් වෙනකොට මේ ලක්ෂණ ටික ටික තේරුම් ගන්න ඕනේ නේද?
අනිවාර්යෙන්. ඒක තමයි දැන් අපි මේ භාවනාවෙන් කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා මේ සතිපට්ඨාන භාවනාව ආරම්භ කරනකොටම දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි. එතකොට මේ දුක් දුන්නස් දුරු කරන්නට ශෝක පරිද්දවානං සමතික්කමයි. ශෝකය හඬා වැළපීම දුරු කරන්න ඒකට මේ භාවනාව උපකාර වෙනවා. මෙතෙක් කාලයක් අපි යමක් නිසා ශෝක වුණා නම්, හඬා වැළපුණා නම්, දුක දෝමනස්සයට පත් වුණා නම් ඒවා සමනය කරන්න මේ අවබෝධය අපට උදව් වෙනවා. හැබැයි ඒකට දැනුම එතරම් සහයක් වෙන්නේ නැහැ. දැන් අපි කොච්චර දැනගෙන හිටියත්, කොච්චර ඒ ගැන හිතලා තිබ්බත් අපිට මේක මනසට ඒත්තු යන තෙක් අපිට මානසික පීඩාවක් නැති වෙනවා. ඒ නිසා තමයි මරණය ගැන අපි කොච්චර කතා කළත්, කොච්චර හිතලා තිබ්බත් සමීපතම පුද්ගලයෙක් මේ යනකොට අපිට මානසික කම්පනයක් ඇති වෙන්නේ ඒ එතන පිළිගන්නා තැනට අපේ මනස පුහුණු වෙලා. අපි නිතරම කියන දෙයක් තමයි දැන් අර උදාහරණයකුත් අපි මීට පෙර දිනක සිහිපත් කළා. එක ගුරුවරයෙක්, ඒ කියන්නේ කායික අභ්‍යාස පුහුණු කරන ගුරුවරයෙක්, තමන්ගේ පන්තියට ආපු අලුත්ම කණ්ඩායමට පැහැදිලි කරලා දෙනවා අඩි 15ක් විතර උස තාප් එකේ පණින්නේ කොහොමද කියලා. ඒතර පැයක් විතර හොඳ දේශනයක් කරනවා. කරලා අර දරුවන්ගෙන් අහනවා, දැන් ඔයගොල්ලන්ට මං කියපුවා හොඳට තේරුණාද? ඔව් තේරුණා. මොනවා හරි ගැටලු තියද? නෑ ගැටලු නෑ. ආ එහෙමනම් හොඳටම තේරුණා නම් ගැටලු නැත්තම් දැන් මේ තාප්පෙන් පණින්න කියලා අඩි 15ක් විතර තාප්පයක් පෙන්නනවා. දැන් අර දරුවෝ ටික මූණෙන් මූණ බලාගෙන. ඉතින් දැන් මේක තේරුණා නම් ඇයි පණින්න බැරි? තේරුම් ගත්ත එක වෙනම කාරණයක්. ඒ සඳහා ගතසිත සූදානම් කරන එක තවත් දෙයක්. තොරේ ගතසිත ඒ සඳහා සූදානම් කිරීම තමයි පුහුණුව. ඉතින් අපිට මේ භාවනාව කියලා කියන්නේ මේ ධර්මයේ පිළිබඳව අපි අහලා තියෙනවා, දැනගෙන තියෙනවා, හිතලා තියෙනවා, තේරුම් ගන්න තියෙනවා, ඔක්කොම හරි. දැන් අපිට නැත්තේ අපේ ගතසිත ඒ தත්ත්වයට ඔරොත්තු දෙන්න පුහුණු කරලා නැති ප්‍රශ්න විතරයි. අන්න ඒක තමයි අපි මේ භාවනාව හැටියට උත්සාහ කරන්නේ, ප්‍රගුණ කරන්නේ. ඉතින් ඒක ප්‍රගුණ කරන තරමට සියල්ල නිමා වෙන්නේ අරහත්යෙන්. එතකොට පූර්ණ සුවයටපත් වෙනවා. හැබැයි ඒ ප්‍රගුණ කරන தත්යෙන් ඒ තනත්තාට ඒ සුවය ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන්. අනිවාර්යයෙන්.
සාමි නාන්සේ තිරුවන් සරණයි.